ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
Thank you presiding officer. I'm happy to contribute into the women's commission that is going to be put into place through this salary anomaly that is corrected. I was happy to be the pro tem chairman of the committee of public finance when this came about, and I must say that the person heading have been a person who worked in the foreign ministry when I was a minister, and certainly an able person. Commission I saw was very ebullient, and they are ready to get things moving, which I can see is very good. But the most important aspect is that I like to say that the salary anomalies that take place, I know this is a problem for the entire country, but that doesn't solve the problem when we are having a new institution coming on to the into operation. That if we don't rectify this error at the very point of its birth, then I guess it is something which will basically not be able to motivate the rest of the country going forward. I know with a lot of passion that the government and the Prime Minister especially wanted this Women's Commission coming to place, as much as I'm trying to get the Youth Commission put to place, because I think that is important. The main thing that came about when it came 3 days ago was the chairperson is getting 135,000, the other members getting 90,000, and those are the three active members, and the rest of the commission members, out of the six, the balance three, was not specified. And that was certainly an area of concern, because as for them, there is no direction how to move forward, even though he's expected to be active members all the way. Also, one of the aspects that was referred in this particular Women's Commission is that the empowerment. Empowerment is one of the most important aspects of assisting the lady in order to make her self-sufficient. But I don't see anything in empowerment in the Commission, in the Act that came forward. And I would greatly expect the government to rectify that and ensure that he rectified in this process, because otherwise it will be not just another talk shop, because just having commission upon commission bringing into litigation, because I think we are highly litigated, this country has too much laws and things to go forward, and it will be just another aspect that is done. My initial aspect of speaking on this salary was to amplify it further into the country itself, and that's why I used the base of this. Now, in order to get a 36 billion achievement of exports in this country by 2030, this will only be a pipe dream if they don't get the act together. And what I can see is it's heading in a rudderless direction. You know, there has to be a direction and work towards it. Now, the economic advisor to the president, Mr. Duminda Hulangamu, quite rightly said that the government service is far too top-heavy. And it lags from the bottom, where it carries too much weight from, there is no productivity that comes out, and as a result, it needs rectification. So I hope, while the statement seems to be absolutely spot on, the rectification needs to take place. We are spending 1.5 trillion as government revenue, as expenditure from the government revenue that we earn, and the productivity is the main aspect, the bugbear in the system. So I guess what has got to be done now is to ensure that we rectify this from the very aspect itself. Now, මං එක කියන අතරතුරේදී මං මේක නැවත ඒක මූලස්ත්‍ර කරගත්තේ අද රටේ තියෙන සැබෑ ආර්ථික ප්‍රශ්නත් සමග පඩිනඩි වලට යන ප්‍රමාණය. රජ සේවක පිරිස තුල ලක්ෂ 16ක් තිබ්බ තැනක මේ මොහොතේ ලක්ෂ 15ක් වැඩ කරන අවස්ථාවේදී අපට ට්‍රිලියන් 1.35ක්, ඒ කියන්නේ බිලියන් 135ක් වියදම් කරනවා මේ වේතන සම්බන්ධයෙන්. 1350ක්. ඒක කරන අතරතුරේදී මේක බෙදුවහම මාස 12කින් ඒ වැඩ කරන සේවක පිරිසට දල වශයෙන් එක පුද්ගලයෙක්ට මේ ලක්ෂ 15 වැඩ කරන සේවක පිරිසට 81,000ක් විතර පඩි ප්‍රමාණයක් ලැබෙනවා. දැන් මේක කිව්වහම මේක සාපේක්ෂව බැලුවාම මේක කොතරම් වටිනාකමක් තිබෙනවද නැද්ද කියන එක මේක සාපේක්ෂව බැලුව දෙයක්. මොකෝ මේකේ ජනාධිපතිට ලැබෙන ප්‍රමාණය, ඇමති කමිටු ලැබෙන ප්‍රමාණය, ඊට පස්සේ අපි බැලුවත් විගණාධිපතිට. දැන් මේ 80,000ක ඇවරේජ් සැලරියක් ලැබෙනකොට විග්‍රහාධිපති නියට ලැබෙන 195,000 චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්. දැන් මේ සම්බන්ධයෙන් බැලුවාම මේක ඇතිද? මේ වගේ කොහොමද බ්‍රේන් ඩ්‍රේන් එකක් නවත්තන්න පුළුවන් වන්නේ? දැන් දොස්තරවරුට 104,500ක් ලැබෙනවා කියලා මේක 104,500ක් කියන ප්‍රමාණය ලොකු වෙනවද නැත්නම් දොස්තර කෙනෙක්ට ඒක ගෙවන එක ඇතිද? දැන් ෆූට් එකේ ගිය ඊයේ ස්ට්‍රයික් කරේ නිකරුණේ නෙමෙයි. ඒගොල්ලන්ගේ ප්‍රොෆෙසර්ස්ට 450,000 500,000 විතර ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රමාණය තුල ඒ අයට සමාජයේ අසල්වැසි රටල් එක සාපේක්ෂව බැලුවොත් 112ක් 115ක් ලැබෙනකොට මේ 104,500 ප්‍රමාණවත්ද? ඒ වගේම තමයි අපේ ෆූටාකේ ඒ ලැබෙන කට්ටිය සහ මහ බැංකුවේ ඉන්න අපේ සිකියුරිටි ඔෆිසර් කෙනෙක්ට 150,000ක් යනවා. ඒගොල්ලෝ ඩ්‍රයිවර්ලට 102ක් හම්බෙනවා. ඉතින් මේ කිසිම සංසන්දන භාවයක් නැහැ. ඒක තමයි නිවැරදි කරන්න අවශ්‍ය වන්නේ. දැන් මේ අවස්ථාවේදී ගෝලීය අවම වේතන ලබන රටවල් ලෙස රටවල් 130කින් රටවල් 225කින් ලංකාව 130ක ස්ථානයක තමයි තිබෙන්නේ. බංගලාදේශයත් අපට ඉදිරියෙන් සිටින්නේ. ඉතින් මේව බලනකොට අපට තිබෙන්නේ කොයි ආකාරයෙන්ද මේ වෙනස ඇති කරන්න පුළුවන් වන්නේ. දැන් ලාල්කාන්ත ඇමතුමා කියනවා, මං කෝට් කරනවා ද ලීඩර් පත්තරේ, මිනිස්සු ලාල්කාන්ත වවුස් ටු එක්ස්පෝස් ද ස්ටේට් සෙක්ටර් ෆේලියර්ස් වොටෙවර් ද කොස්ට් මේ බී. I appreciate and I salute his courageousness, but only don't let it be only to walk it. He has got to walk the talk. Meka kiyenona Lalkanth amathuma obathumala wenwen eka hari mama anumatha karanawa. E nisai man samanyen ethuma kiyana de ganne. Namuth meka patrikawata seema wela katitu karala wadanne. Rajye niladarinta me prashne thibenona kohida prashne tiyenne? Da system change ekata aawa eka thamai visthamath man kiyanne system maintenance ekak geniyanne. Eka nivaradi karanne kohomada? ඉතින් එන ලාල්කාන්ත ඇමතුමා කරුණාකර මේක නිවැරදි ප්‍රකාශයක්. ඒක නිවැරදි කරන්න නෑ, කටයුතු කරන්න කොයි ආකාරයෙන්ද කියන එක මේ අවශ්‍ය බලන්න අවශ්‍යයි. ඒ වගේම මේ මන්ත්‍රී අබේසිංහ මැතිතුමා මෙතන ඉන්න චතුරාංග අබේසිංහ ප්‍රකාශයක් කළා තියෙනවා පුද්ගලික අංශය රජ අංශයට වැඩිය දූෂිතයි කියලා. ඒ වගේ ප්‍රකාශ කරනවා නේ යකෝ මේ මුළු රටම. එන ප්‍රශ්නයක් වෙලා තියෙනවා රජයේ සේවය, දේශපාලඥයෝ, පුද්ගලික අංශය නැ කවුද නැත්තේ කියන ප්‍රශ්නේ. ඉතින් එතුමාගේ මං නැහැයි කියන්නේ නැහැ. මොකද එතුමා සාමාන්‍ය ප්‍රකාශ කරනවා හොයලා බලලා කතා කරන එක. නමුත් මේ වගේ මුළු රටම මේ ප්‍රශ්නේ වුණාම කවුද පිටින් ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරන්නේ? මම මීට පෙර කිව්වා බිලියන් 36ක් උපයන්න අවශ්‍ය නැ අපනයන වශයෙන් 2030. අද බිලියන් 18යි. මේක හොයාගෙන යනකොට එක අවුරුද්දකට 112ක වර්ධන වේගයක් අවශ්‍යයි. මම මුල ඉඳන්ම කියන්නේ මේ රටේ හැම ප්‍රශ්නෙටම මූලාශ්‍රය තියෙන ආර්ථික ප්‍රශ්නය. ආර්ථික ප්‍රශ්න නිසා තමයි මේ රටේ අසමිතාවේ තියෙන්නේ. දී සේනායක එදා සුද්දන්ගේ බලය ලබා ගන්නකොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මලේ ඔක්කොම එකහසේ ශ්‍රී ලංකෙන් කියලා හිතාගෙන ඉන්නවා. ඊට පසුව තමයි මේ කෑලි කඩලා පළාත් වලලා ඒ ජාතිවාදී ප්‍රශ්න තියෙන, මේ ආගම්වාද ප්‍රශ්න තියෙනවා කියලා ඇවිල්ලා තියෙන්නේ මේ ආර්ථිකයේ තියෙන විෂමතාවය නිසායි. ඒ නිසා මේක නිවැරදි කරන්න අත්‍යවශ්‍යයි. ඒක කොහොමද අපි කරන්න තියෙන්නේ කියලා සාමූහිකව මේක වැඩ කරන එක තමයි අත්‍යවශ්‍යනේ. ඒ නිසා තමයි මං හිතන විදිහට ලෝක බැංකුව කියලා තියෙනවා, ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල කියලා තියෙනවා, ABBA කියලා තියෙනවා, ශ්‍රී ලංකා faces structural reform reckoning that is required. මේ structural reform ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. මේක තමයි අත්‍යවශ්‍ය වන්නේ. මේක තුලින් තමයි අපි ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ. ඒ නිසා මං හිතන විදිහට මේ අවස්ථාවේදී අපි කරන්න තියෙන මූලික දේ තමයි අපි කොහොමද මේ පරිණතිවල දැන් මේ කාන්ත කොමිසම තුලින් අපි ගත්තට මේක විග්‍රහාධිපති ප්‍රශ්නෙන් ඇති වුණාට මම දල වශයෙන් ට්‍රිලියන් 1.5ක් මේ රටේ වියදම් කරනකොට ඒක බෙදනකොට මේ වැඩ කරන 115ක ජනතාව තුළ එක පුද්ගලයා 80,000 මේක ජීවත් වෙන්න පුළුවන්ද? ඒක කිව්වම සමස්තයක් වශයෙන් ගන්න. ඒ නිසා මේ නිවැරදි කිරීමේ වැඩපිළිවෙල අපි අද පටන් ගත්තේ නැත්නම් මේ රට ඉතාමත් අමාරු තත්ත්වයකට ගමන් කරනවා. අපි 2015 මම් මුදල් ඇමති වශයෙන් සිටින අවස්ථාවේදී අපේ ඒ අවස්ථාවේදී 130ක රජයේ තමාගේ පරිවලට වැඩි කරේ ඔන්න ඔය නිසයි අපි මේක දැනගෙන ඉදිරියට ගෙනිච්චා. තව ප්‍රශ්නයක් ඇති වෙන පෙන්ෂන් එක. මේ පෙන්ෂන් එකේ තව අවුරුදු 6ක් 8ක් විතර යනකොට බිලියන් 550යි. දැන් මේක සාමාන්‍යයෙන් තමාගේ වැයෙන් තමයි ගන්නෙ. මේක නැත්තම් වෙනම අරමුදලක දාලා තියෙන ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් මේ පෙන්ෂන් එකත් ඇති වුණාම ඒක ඉතාමත් භයානකකාරී දෙයක්. So, Honourable Presiding Officer, while I mentioned that, I also want to reflect another one which was very apparent, and another problem that will be a major catalyst in order to go forward, or it will retard if we don't go forward. I was at the consultative committee of the Prime Minister in Education yesterday. So what I basically looked at was the education. There was a critical factor that was referred. When there is a population growth of only 1.3%, I'm sorry, while being with the Prime Minister's office also, there was a United Nations population control office that came yesterday and we had a meeting. In that one, I think Mr. Abe Singh was, MP Abe Singh was there, at that time we were discussing something. There only 1%, 1.3% population growth which was there 10 years ago has reduced to 0.5%. So that is the growth rate we are reflecting with our peer country that is having almost 1.5%. Fertility rate is 1.3 child to woman ratio. 18% of the population is basically above the age of 60. Now this is a significant factor. That means we have a population of 22.3%, 22.3 million coming down to 21.8, and of that 18% is above the age of 60. So these are areas of care that needs to be given to this age gap, so that doesn't contribute to the well-being of the country. But there are people who help, so you're going to look after. Then the next one that basically looks at is the area of how the school children, that is what I basically referred when I met the Prime Minister in the consultative committee. There are almost 45%, which basically goes to school, and after 16 years, these children don't basically continue their school education. Even though there's a 13-year mandatory school education facility, most of the children, and especially the male factor of it, basically moves out of the schools. Children that was intake was in the first grade of 335,000 in 2015 has reduced to 224,000 in the year 2025. So a drastic reduction, almost a 1 lakh reduction, is the future of our country. That's the workforce that will be there into the future. So if the workforce reduces, and if we don't have labor to do for the investments that come in, that is the biggest problem we are facing with. So when the question came, when the National Exporters Council projected that they would like to come into the economy, when they projected that they would like to see a 36 billion, I immediately said that it is a pipe dream, because having 12% growth rate without having the input, it will never be able to go there. So I can see cabinet ministers here, please ensure these are taken up and ensure that they are, you give beef to the bone that is there. Because if you are trying to achieve this, figures are nice, but in order to get the realistic approach to that, you would have to ensure that these are corrected. And the worst case that is there is 61.3% is in the age group of 15 to 59. Now, these are the areas that will have to be looked at by as a government as to where we need to have corrective action. You have India, which is before us, which is becoming the third biggest economy in the next year, which is having a young population. So they are able to ensure, contribute to the economy. We, Sri Lanka, is the best of that opportunity. Being next to India, we can easily take a carve out a 2 to 3% of that, which we could have a vibrant, a growth rate of about 10 to 12% if we embrace India. There is no point only having them just to have, only for the sake of satisfaction, but economic growth should be done through the same process. So I only reflected this particular one because it was necessary. We were talking about with the salary of the Women's Commission. I made a general comparison with the country situation and also took this particular one because I saw the yawning gap between the ability to deliver and the inability without the capacity being there to deliver that particular one. So I know time is a factor. I thank you very much. And I hope these matters are taken into consideration, because don't let Parliament be just another talk shop. Let this be the place where vibrant policy decisions have been taken for the future. And that's the way to take the country forward. Thank you.
Stuti obatumate.